पूजनीय पे आंद्रनाथ से के नाम सराय अद वैसाख पुरपासल सुख बहु दवस दिदास दास आवृद्धि पेवा समाधान वसिति ने इमिन में भावना पूर्ण वीम सदा නිලඹ මධ්‍යස්ථානයට පැමිණි කල්‍යාණ මිත්‍ර පින්වත්නි භාවනාවට එකතු වීම පහසු නෑ අපහසුවෙන් නමුත් භාවනාවට එකතු වුණොත් අප්‍රමාණ වූ සැනසිල්ලක් අත්දකින්න පිළිවන් අප්‍රමාණ ඉවර නොවෙන සේනවන නිදහසක් සහ සැනසිල්ලක් භාවනාව යනු නිදහසේ මාවතයි සැනසිල්ලේ මාවතයි ලෝකේ බොහෝ මම්මාවක් තිබෙනවා පටුමාවත් පුළුල්මාවත් අඩිපාරවල් මහා මාර්ග අධිවේගී මාර්ග ගුවන් මාර්ග මුහුදු මාර්ග මේ සියලුම මම්මාවත් සහ මාර්ග අතර සැනසිල්ලේ මාවතක් තිබෙනවා නම් ඒ භාවනාව පමණයි අන් සියලු මාර්ග අපව රැගෙන යන්නේ අසහනෙන් අසහනයට අතෘප්තියෙන් අතෘප්තියට දුකින් දුකට කෝපයෙන් කෝපයට ආතතියෙන් ආතතියට මේ ලෝක කිසිම පාරක් නැහැ දුකින් සැපට අසතුටින් සතුටට අසහනයෙන් සහනයට ආතතියෙන් සැහැල්ලුවට කෙනෙකුව රැගෙන යා හැකි මන පාරිගියත් වෙහෙසකින් ගමන නිමා වෙන්නේ ගියපු කෙනාමයි ගමන අවසානයේ තින්නේ ඒ පටන් ගත්ත තැන හිටිය කෙනාමයි කොපමණ දුර පාරවල් වල ගියත් දින ගණන් යන්න පුළුවන් සති ගණන් යන්න පුළුවන් ඒ දින ගාණෙන් පස්සේ සති ගාණෙන් පස්සේ අන්තිමට ගමන ඉවර කරන්නේ අර පටන් ගත්ත කෙනාමයි මේ ලෝකෙ කිසිම පාරකට බෑ ගමන් කරන්න වෙනස් කරන්න තිබෙනවා නම් කිසියම් මාවතකට පාතැබුවාම මාවත විසින් පාතැබූ පුද්ගලයාව මොහොතින් මොහොත පියවරින් පියවර පරිවර්තනය කරන ඒ ධර්ම මාර්ගයේ පමණයි ධර්ම මාර්ගයට කෙනෙක් පිවිසුනහම අඩියෙන් අඩිය එතනත්ත වෙනස් වෙනවා කලබලයෙන් ඇතුල් වෙන කෙනා සැනසුණු කෙනෙක් විදිහට එළියට යන්නේ පාරෙන් මෝඩ කල්පනා වලින් ඔළුව පුරව ගත්ත අප මේ දහම් මගට පාතබුවාම පියවරින් පියවරට බුද්ධිමත් අයක බවට ප්‍රඥාවන්ත අයක බවට පත් වෙනවා එහෙම පාරක් තවත් නැහැ. මෝඩේකුව ප්‍රඥාවන්තේකු බවට පත් කළ හැකි. තිබෙනවා නම් පාරක් එකම එක පාරයි මේ මැදුම් පිළිවෙත පමණයි. මේ මැද්දුම් පිළිවෙත, මේ ආධ්‍යාත්මික මාවත, සැනසිල්ලේ මාවත, ප්‍රඥාවේ මාර්ගය කවුරුවත් හැදූ පාරක් නෙමෙයි, කිසි කෙනෙක් හැදූ පාරක් නෙමෙයි. ස්වාගත පාරක්. අතීත බුදුන් වහන්සේලා වැඩම කළ පාර. කාලාන්තරයක් තිස්සේ වැසී තිබුණු පාර. යලිත් ගෞතම බුදුරජාණන් වහන්සේ මග එකලු කළ පාර. උන්වහන්සේ සෙව්වා පාරක්, සෙව්ව මගක්. කුමක් සඳහාද? සැනසිල්ල සොයන වැඩි දෙනෙකුට ඒ සැනසිල්ල අත්දකින්න පුළුවන්. සැනසිල්ලේ නුවරට යන පාර. අතිශයින්ම දුෂ්කර සෙවීමක්, කිසිම පාරක් නැති, පාරක් පෙනෙන්නට නැති මහා වනාන්තරයක උන්වහන්සේ හෙව්ව පාරක්. හෙව්වේ තනියම. ඒ පාර හෙව්වේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්ම නෙමෙයි, ඔබ අප හැම දෙනා වෙනුවෙන්. ඒ පාර මුණ ගැහුණු දවසයි අද. ඒ පාරේ උන්වහන්සේ වැඩම කළ දවසයි අද. ඒ මාර්ගයේ ගමනාන්තයට සම්ප්‍රාප්ත වූ දවසයි අද. පටන් ගත්තේ බෝධිසත්වයන් වහන්සේ කෙනෙක් විදිහට, ඉවර කළේ සම්මා සම්බුදුවරයෙක් විදිහට. එයයි මේ මගෙහි ඇති හාස්කම. මෙබඳු හාස්කම් සහිත ප්‍රාතිහාරිය පාන්නට පුළුවන් වෙනත් පාරක්, මාවතක්, මාර්ගයක් නැහැ. එබඳු දවසක් අනුස්මරණය කරන මේ මොහොතේ, එබඳු දවසක් සංකේතාත්මකව සමරමින්, ඒ දවස වෙනුවෙන් කිසියම් කැපවීමක් කරන මේ මොහොතේ, ඒ ඓතිහාසික සිදුවීම් පිළිබඳව යලිත් ආවර්ජනා කිරීම වටිනවා. භාවනාමය ආවර්ජනයක්. ඉතාම සුඛෝපභෝගී ජීවිතයක් ගත කළ කෙනෙක් සිද්ධාර්ථ කුමාරයා. එබඳු අති සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන්නට එකම හේතුව එතුමා රාජකුමාරයෙකු වීමම නෙවෙයි. සාමාන්‍ය රාජකුමාරයෙකුට නොලැබෙන සැප සම්පත් එතුමාට ලැබුණා. ඒ ලැබුණේ බය නිසා. සුද්ධෝදන රජතුමාට තිබුණු බිය නිසා. ඒ රජතුමා බියෙන් හිටියේ, ලොකු බයකින් හිටිය තාත්තා කෙනෙක්. කොහොමත් රජවරු බයෙන් ඉන්නේ, පියවරුත් බයෙන් ඉන්නේ. රජවරු බයෙන් ඉන්නේ විවිධ හේතු නිසා. පියවරු බයෙන් ඉන්නේ තමන්ගේ දරුවන් පිළිබඳ. ඒ දෙකම එකතු වුණාම, ඒ බයවල් දෙකක් එකතු වුණාම ඒක ලොකු බයක්. ඒ බය දෙකටම වඩා වැඩි බයක් සුද්ධෝදන රජතුමාට, පියතුමාට තිබුණා. ශාස්ත්‍රකරුවන් නිසා, කේන්දර හදපු අය නිසා, මන හේතුවකට සම්ප්‍රදාය නිසා වෙන්න පුළුවන්. ඒ රජතුමා ආරාධනා කළා එකල ಭಾರತයේ සිටි විශේෂඥම කේන්ද්‍ර හදන ශාස්ත්‍රඥයින් පිරිසකට හත් දෙනෙකුට. සිද්ධාත් කුමාරයා ඉපදිලා දින හතකින් ඒ සම්ප්‍රදාය මෙයා ඇවිත් ඒ උපන් වෙලාවත් එක්ක ගණන් හදමින් වරු ගණන් ගත කළා. සාමාන්‍යයෙන් කේන්ද්‍රයක් හදන්න එපමණ වෙලාවක් යන්නේ නැතුව ඇති. නමුත් රජතුමා රාජසභාවේ බලාගෙන ඉන්නවා. දැන් කේන්ද්‍රයත් අරගෙන අනාවැකිත් කියාගෙන ආවේ නැහැ. බලාගෙන ඉන්නවා. පැය ගානකට පස්සේ වෙහෙසටපත්ුණු මේ නැකත්කරුවන් ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයන් පැමිණියා. හරියට මිනීමැරුම් නඩුවක තීන්දු අරගෙන ජූරි සභාව නැවත අධිකරණයට එනවා වගේ. බොහොම බැරෑරු මූණ තිබුණේ මේ හැම ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයෙක්ගෙම. ඒ පැවරුණු කාර්යය ලේසි නෑ හිතුව තරම්. මේ හැම දෙනාගේම මුහුණේ තිබුණේ ප්‍රශ්නාර්ථයක් එක්කෙනෙක් ඇර. රජතුමා බලාපොරොත්තුවෙන් හිටියා බොහෝම සුබදායක පණිවිඩයක් අහන්න. එකම පුතා බොහොම කාලෙකට පස්සේ ලැබුණු පුතෙක්. කාලයක් පුතෙක් නැතුව හිටියේ සුද්ධෝදන රජතුමාට තමන්ගේ රාජ්‍යය පවරන්න. කොපමණ බලාපොරොත්තු තියෙන්නේ නැද්ද? රජතුමා නොයිවසිලිවන්ත වැහුවා කුමක්ද ඔබේ අනාවේ කිය. මාගේ පුත්‍රයා පිළිබඳ ඔබේ අනාවේ කිය කුමක්ද? මෙය අනාවේ කි කියන එක පැත්තකට තියලා ඇඟිලි දෙකක් කිස්සුවා. එයින්ම තේරෙනවා කතරම් බුදෝ කෝටික ගැටලුවකට මේ රාජකීය දෛවඥයන් මුහුණ පාන්නට ඇද්ද කියලා. ඒ රජතුමා කව මට ওই භාෂාව තේරෙන්නේ නැහැ. මට තේරෙන භාෂාවෙන් කියන්නේ. මේ අය කියනවා මේ දෙකෙන් එකක් වෙයි. මොකද්ද දෙකින් එක? එක්කෝ ඔබේ පුත්‍රයා මේ මුළු ලෝකයේම දැහැමින් සෙමින් පාලනය කරන සාමකාමීව මුළු ලෝකයේම දිනාගෙන පාලනය කරන චක්‍රවර්ති රජ කෙනෙක් අධිරාජ්‍යයක් වෙයි මුළු ලෝකයේම. හිටියේ සුද්ධෝදනතුමා පුංචි ප්‍රාන්තයක රජ කෙනෙක් විදිහට ඉන්දියාවේ, මුළු ඉන්දියාවේම නෙමෙයි. සමහරට රජ කෙනෙක් විදිහට තිබෙන්න ඇති සිහිනයක් යාබද රාජ්‍යයන් පාලනයට ගන්න දිනාගන්න. හැබැයි ඒ සිහිනයේ වෙනුවට ඊට වඩා බොහෝම බලවත් විශාල සිහිනයක් මේ නැකත්කරුවන් කියනවා. මුළු ලෝකයේම දිනාගත් චක්‍රවර්ති රජ කෙනෙක් වෙයි. එතෙක් කාලයක් එහෙම චක්‍රවර්ති රජ කෙනෙක් හිටියා කියලා අහලා තිබුණේ නැහැ. ඒ අලුත් සංකල්පයක්. ඒ රජතුමා අහනවා මොකද දෙවෙනියට වෙයි? දෙකෙන් එකක් වෙයි කියේ දෙවෙනි කාරණේ කුමක්ද? එහෙම නැත්තම් මේ සියල්ල අතහැර පාරට බහි. ගියක් ගියක් ගානේ ආහාර සිඟාගෙන කන බිහිකේ අත්හල ශ්‍රමණෙක් වෙයි. කල්‍යාණ මිත්‍රවරුනි, ඒ අනාවැකිය රජතුමාව කම්පණයට සහ ප්‍රකම්පණයට පත් කළා. රජ කෙනෙක් විතරක් නෙමෙයි, සාමාන්‍ය අම්ම කෙනෙක් තාත්තා කෙනෙක්වත් අහන්නට අකමැති. සාමාන්‍ය මෞතියම් පවා සිදුවෙනවා දකින්නට අකමැති සිදුවීමක් ගැන ඒ දෙවෙනි අනාවකින් කිව්. හැබැයි ඒ ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයන් රජතුමාට අවස්ථාවක් දුන්නා, මේ දෙකෙන් එකක් වෙයි, ඔබතුමාතේ තමයි තියෙන්නේ මේ කුමාරයා බේරාගන්නේ. එවිට එක ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයෙක්, තරුණ කෙනෙක්, එතුමා එක ඇඟිල්ලේ සෙව්වේ අපහළ තියෙන විදියට රජතුමා, ඔබ කියන්නේ ඒකාන්ත වශයෙන් කුමක්ද වෙන්නේ? ඔය ඒකාන්ත වශයෙන්ම ඔබේ පුතා චක්‍රවර්ති රජ කෙනෙක් නම් වෙන්නේ නැහැ. වැඩි කාලයක් මේ රජමාලිගාවේ ඉන්නෙත් නැහැ. සාමාන්‍ය රජ කෙනෙක් වෙන්නෙත් නැහැ. පාරට බහිනවා. පාරට බැහැලා නිකන් මැටි වළඳක් අතින් අරගෙන මේ සොහනක මිනිහක් වතපු රෙද්දා හරි පොරවගෙන ඒ වස්ත්‍රය කරගෙන ශ්‍රමණ ජීවිතයක් ගත කරනවා. ඒ ඒකාන්තයි කියලා. රජතුමාට හොඳටම කෝප වෙන්න ඇති රජතුමා. සමහර විට ඒ යానමකී කිව් කොණ්ඩඤ්ඤ දෛවඥාට කිසිවක්ම නොලැබෙන්නට ඇති. ඒ තමන් යానවකී වෙන්නේ. අනිත් අයට හොඳට මේ රජතුමා සලකන්නේ ඇති. නැවත කිසිම දවසක ඒ ඉතිහාසය කියවෙන්නේ කොණ්ඩඤ්ඤ දෛවඥාව කැඳෙව්වා කියලා රාජමාලිගාවට ඊට පස්සේ යానවක කියන්නේ. දැන් රජතුමා කල්පනා කරනවා කොහොමද මගේ පුතා තක්විති රජ කෙනෙක් කරන්නේ? මොන නින්දාවක්ද පාරට බහැලා ගෙයින් ගෙට සිඟාගෙන යන කෙනෙක් බවට මගේ පුතාපත් උනේ? මොකද්ද මේ සත්‍යයෙන් ඇති ඵලේ? මොකද්ද මේ සත්‍ය කියන්නේ? කාලබිල්ල හොඳින් ඉන්න පුළුවන් නම් අනිත් ඇයටත් උදව් කරගෙන ඊට වැඩිය සත්‍යයක් තියෙනවා. අනිත් එක මේ මගේ પરම්පරාවේ කවුරුවත් මේ මුළු ඉන්දියාවේම රජ කෙනෙක් උන්නේ නැහැ. දැන් මුළු ලෝකෙම රජ කෙනෙක් වෙන්න හැකියාව තියෙන මිනිස්සේ මොන පිස්සුවක් ඔළුවට ගහලාද පාරට බහින්ද යන්නේ? එසේ එතුමා එතුමාගේ ඒ දේශපාලන බුද්ධිය පාවිච්චි කර පුළුවන් හැම උපක්‍රමයක්ම යෙදුවා සිද්ධාර්ථ කුමාරයා ඒ මාලිගාව ඇතුලේ රඳවා ගන්න. කල්පනා කරා කෙනෙක් ඉන්න තැනින් එළියට බහින්නේ එතන ප්‍රශ්න තියෙනකොට, තමන්ට අවශ්‍ය දේ නැති වෙනකොට. ඒ අවශ්‍ය සියල්ලම සපයන්න පුළුවන් නම්, කිසිම ප්‍රශ්නයක් ඇති නොවන විදිහට තියාගෙන ඉන්න පුළුවන් නම්, මගේ පුතා ගිහිගේ අතරින් එකක් නැහැ. ඒ නිසා ඒ වයසට ගැළපෙන්න වයසට අවශ්‍ය හැම දෙයක් මේ මාලිගාව ඇතුළේ සම්පාදනය කරා. ඒ මාලිගාවල් දිව්‍ය ලෝක බවට පත් කරා. ප්‍රශ්න දැනෙන්නේ නැති, සීතල දැනෙන්නේ නැති, කුසගින්න පිපාසය දැනෙන්නේ නැති, තනිකම දැනෙන්නේ නැති මහා සැනකෙළියක් බවට පත් කළා තමන්ගේ ගෙදර. ත්‍රිමි සිද්ධාත් කුමාරයා වැඩුණේ මහා සැනකෙළියක් ඇතුළේ. කානිවල්ලේ අවශ්‍යතාවයක් එන්න කලින් ඒ අවශ්‍ය දේ එතන තියෙනවා. ඒ නිසා යමක් ඕනේ වෙලා බලාගෙන ඉන්න උනේ නැහැ සිද්ධාත් කුමාරයාට. ඕනේ වෙන්න කලින් ඕනේ දේ සම්පාදනය කළා. ඉතින් ඒ ක්‍රමයට සුද්ධෝදන රජතුමා හිතුවා ප්‍රශ්නේ විසඳන්න පුළුවන් කියා. අනිත් රජවරු පාලකයන් හිතන විදිහටම ඒ දේශපාලන බුද්ධිය තිබුණට ආධ්‍යාත්මික මනෝවිද්‍යාව සුද්ධෝදන රජතුමා දැනන් හිටියේ නැහැ. කෙනෙකුට අවශ්‍ය සියල්ලම අවශ්‍යතාවයක් පැන නගින මොහොතේම ඒ තත්පරේම තමන්ට අවශ්‍ය වෙන දේ අතළඟ තියෙන විට හිතෙන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ, හරි සතුටින් ඉන්න පුළුවන් කියලා. කිසිම දෙයකට වෙහෙස වෙන්න අවශ්‍ය නෑ, ඉල්ලන්න අවශ්‍ය නෑ, බලාගෙන ඉන්න අවශ්‍ය නෑ. බලාගෙන ඉන්න කලින්, ඉල්ලන්න කලින්, අවශ්‍යතාවයක් දැනෙන්න කලින් අවශ්‍ය දේ අතට ලැබෙනවා. බොහෝ දෙනෙක් හිතනවා එතන දුකක් නැහැ. ඒ තමයි දුක නැති කරන්න පුළුවන් හොඳම ක්‍රමය. සතුටින් තිබිය හැකි, කෙනෙක්ව සතුටින් තැබිය හැකි හොඳම ක්‍රමය තමයි. ඒ සැප උන්වහන්සේ විඳා, සිධවත් කුමාරයා විඳින්න විඳින්න එපා වුණා. ඒ තමයි ඇත්ත. ඒ තමයි ආධ්‍යාත්මික මනෝවිද්‍යාව. දේශපාලන මනෝවිද්‍යාව නෙමෙයි, ආධ්‍යාත්මික මනෝවිද්‍යාව යන්නේ. සියල්ල අත ළඟ තිබෙන විට ඇති වෙන හැඟීම තමයි එපා වීම. වෙහෙසකින් තොරව සියල්ල ලැබෙන විට, ආයාචනයකින් තොරව සියල්ල සපෙමිණෙන විට, මහා හුදකලාවක් කෙනෙකුට දැනෙනවා. නිකන් ජීවිතේ ජීවත් නොවෙනවා වගේ හැඟීමක්. තමන්ට අවශ්‍ය දේ ලබා ගන්න මහන්සි වෙන කෙනෙකුට තමයි ජීවත් වෙන බව දැනෙන්නේ. ජීවිතේ රසය දැනෙන්නේ. මහන්සි වෙලා, වෙහෙසිලා තමන්ට අවශ්‍ය දේ එනකල් දින ගණන්, සති ගණන් බලාගෙන ඉන්න වෙනකොට තමා කෙනෙක්ව ජීවත් ජීවිතේ කැරකෙන බව තේරෙන්නේ කෙනෙකුට. හැබැයි එහෙම නැතුව ඒ තත්පරයේම සියල්ල ලැබෙන විට උන්වහන්සේගේ ජීවිතේ එන්නෙන්න නතර වෙන්න පටන් ගත්තා. තේරුම් ගන්න බැරි අරුපුදයක් අභ්‍යන්තරයේ පැන නැංගා. ඒ අරුබුදේ වචනයකට කියන්න බෑ මොකද්ද මේ ප්‍රශ්නේ කියලා. ප්‍රශ්නයක් නැති ප්‍රශ්නයක්, කිසි කෙනෙකුට නොතේරෙන ප්‍රශ්නයක්, කිසි කෙනෙක් අත් නොදුටු ප්‍රශ්නයකට උන්වහන්සේ මුණ පෑවා. ඒ අරුබුදේ පුපුරා යන්න ඔන්න මෙන්න තියෙන අවස්ථාවක තමා උන්වහන්සේ එතුමාට හිතුනේ මේ මාලිගයෙන් පිටට ගිහිල්ලා ටිකක් පිට ලෝකේ බලන්න ඕනේ කියලා. මේ දුටු ලෝකය, මෙතෙක් කාලයක් දුටු ලෝකයේ ඇති වුණා. ඒ තමයි ඇත්ත. ඒ ලෝකයේ සියල්ල තිබෙන විට එපා වෙනවා. ඉතින් රජතුමා මුළු පාරවල් ඔක්කොම සැරසුවා. ඒ නුවරින් පිට නුවරක් දිව්‍ය ලෝකයක් කළා. තහනම් කළා එන්න බාහිරයිට. ඉතින් අශ්වකරත් නැගිලා ඒ උස්වාශ්‍රීයෙන් යනවා හැම දිනාටම අනකරා පාරට එන්න. ඇවිල්ලා ජයශ්‍රී කියලා කෑ ගහන්න, ලස්සනට ඇඳන් එන්න, හොඳම ලස්සන ඇඳුම් ඇඳන් එන්න. ඇඳුම් ඒ ලස්සන ඇඳුම් නැති අයට ලස්සන ඇඳුම් දුන්නා. ඒ හැම දිනාම සතුටින් ගීත ගයමින් මේ සිධවත් කුමාරයාට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරා, කෑ ගැහුවා. මේ සියල්ල අතරින් ගමන් කරනකොට දැක්කා ලෙඩෙක්. හිතේ බර කල්පනාවක මේකද ජීවිතේ කියා සිතමින් ඒ සිටින විට මේ දුටු දේ තේරුම් ගන්න බැරි වුණා. මෙතෙක් කාලයක් දුටු ලෝකයට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් ලෝකයක්. නිකන් සාමාන්‍ය හෙම්බිරිස්සාවක් උණක් හැදුණු ලෙඩෙක් වෙන්න බෑ ඒ දකින්න ඇත්තේ. සුව කළ නොහැකි අසාධ්‍ය රෝගීකින් කාලයක් පීඩා විඳලා ජීවිතයට සමුදෙන්න ඉන්න ලෙඩේ නිසාම මියන්ට මියමින් සිටින රෝගීෙක්. උන්වහන්සේගේ හිතට ආ ප්‍රශ්නේ උන්වහන්සේ වචනේට නඟලා ඇහුවාම ලැබුණ පිළිතුර තමයි ඒ ලෙඩේ. සාමාන්‍යයෙන් අපි එබඳු ලෙඩෙන් දැක්කාම එක්ක අහක බලා ගන්න. විශේෂයෙන් එබඳු සතුටුදායක ගමනක් යන විට කොහොමත් බලන්න කැමති නෑ. බැලුවත් එක ක්ෂණයෙන් අහක බලා ගන්න. ඒ තමා ක්ෂණික ප්‍රතිචාරය. එහෙම නැත්තම් හිතේ අනුකම්පාවක් වෙනවා. අනේ මේ මිනිස්සයා මොකද කරන්න පුළුවන් උදව්ව. හැබැයි සිද්ධාර්ථ කුමාරයේ අන්ත දෙකටම ගියේ නැහැ. උන්වහන්සේ අහක බැලුවෙත් නැහැ. අර රෝගියාට අනුකම්පා කරලා ඒ රෝගියාට මොකද කරන්න පුළුවන් කියලා ඒ අනුකම්පාවට යට වුණෙත් නැහැ. උන්වහන්සේ බැලුවා මේ ඒ තුලින් සමස්ත ජීවිතේ දිහා. තමන්ගේ ජීවිතේ දිහා විතර නෙවෙයි හැම දෙනාගේ. උන්වහන්සේ අහුවා ප්‍රශ්නයක් දෙකක්. කවුරුත් ලෙඩ වෙනවද? කාටත් මෙහෙම වෙනවද? පිළිතුර ඔව්. මටත් එහෙම වෙනවද? ඉන් චන්නට බොරු නොකිය බෑ. ඇත්ත කියලත් දැන්. බොහොම අමාරුවෙන් චන්න කිව්වා ඔව්. ඔබතුමා ලෙඩ වෙනවා. කොහොම වෙයි ඔබතුමාට? වීදි සංචාරයෙන් කම් නැහැ. ආපහු රතය හරවන්න කියා උන්වහන්සේ ආපහු මාලිගාවට ආවා. අර ගියපු කුමාරයනි මේ ආපහු ආවේ වෙනස් වුණු කෙනෙක්. හැමෝම බලාපොරොත්තු වුණා සතුටින් ඉන්න උද්‍යෝගයෙන් ඉන්න කෙනෙක් ආපහු එයි. තමන්ගේ රටවැසියන්ගේ සතුට දැකලා. නමුත් එය නෙමේ සිදුවුනේ. සැහැල්ලුවෙන් ගිය කුමාරයා ආපහු ආවේ බැරෑරුම් පුද්ගලයෙක් විදියට. පළවෙනි වතාවට මාලිගයේ සිටිය අය දැක්කා සිද්ධාර්ථ කුමාරයාගේ බැරෑරුම් මුහුණුවර. දෙවෙනි දවසේ දුටුවේ මහලු කෙනෙක්. බොහෝම බැහැරුණු මහලු කෙනෙක්. ඒ මාලිගයේ ඉන්න ඇති මහලු අය. නමුත් ඒ මහලුකම වේශ නිරූපණයෙන් වහගත්තා. අද වගේ නිසා මහලු ඒ එසේ මහලු වූ අය මාලිගාව ඇතුළේ දැක්කේ නැහැ. ඇත්තටම මහලු වූ කෙනෙක්. හොඳටම දිරි වූ කෙනෙක්. තවදුරටත් තමන්ගේ දෙපා වලට තමන්ව තමන්ට යන්නට අවශ්‍ය තැනට ගෙනියන්න බැරි කෙනෙක්. සුපුරුදු ප්‍රශ්නේ මුන්වහන්සේගේ හිතට නැගුණා. ඇහුවා. ඒ පිළිතුරම ලැබුණා. ඔබ වහන්සේ මහලු වෙනවා. මහලු වෙමින් ඉන්නේ. මහලු වෙනවා විතරක් නෙමේ දවසක මේ මොහොතේත් මහලු වෙමින් ඉන්නේ. තාපෝ වාහනේ හරවගෙන ආවා. ඊටත් වඩා බැරෑරුම් වුණක් දැන්. තුන්වෙනි දවසේ දුටුවේ මරණය. ඒ මරණය ගැන කතා කිරීමත් තහනම් මාලිගාවට. මරණය ගැන තහනම් වචනයක්. පෙර පළවෙනි වතාවට ඒ වචනේ ඇහුණා. පළවෙනි වතාවට ඒ මරණය තව කෙනෙක් තුලින් අත්දැක්කා. මලසරි මලකුණක්. ඇත්තටම මලකුණක්. ඇත්තටම මලසිරුරක්. බොරුවට මලසිරුරක් නෙමෙයි. බොරු මලසිරුරු නෙමෙයි. සැබෑම මලසිරුර. අමාසනාවකට අද අපිට ඇත්තම මලසිරුරු දකින්න ලැබෙන්නේ. ඒවා බොරුවෙන් වහලා තියෙනවා. පුළුවන් තරම් බොරුවෙන් මරණය වහලා තියෙනවා. අද මරණයේ තරම් අලංකාර කළ දෙයක් තවත් නැහැ. මගුල් ගෙදරකට වඩා මලගෙවල් ලස්සනයි. එසා බොහෝ දෙනෙක් කියනවා ඒ මිනි පෙට්ටිය ඇතුලේ සිටින නැත්තම් තිබෙන ඒ මල ශරීරය දිහා බලලා හරීම පියකරු මුහුණක්. ඒ මුහුණ හරි ලස්සනයි. කවදාවත් මෙහෙම ලස්සනට හිටියේ නැහැ මේ මිනිස්සයා. ඒක ඇත්ත. ඇත්තම ඇත්ත. ඒ මලසිරුර ජීවත් වෙන කෙනෙකුට වැඩිය ලස්සන කරනවා. බොහොම සජීවී මුහුණක් බවට හදනවා අර මියගිය මුහුණ. හැම මෘත ශරීරයකටම ඒ දේ කරනවා. ඒ බොරුව, ඒ වංචාව මරණයටත් වංචා කරනවා. ඒ නිසා සිද්ධාර්ථ කුමාරයා එදා ගත් පණිවිඩය අද අපිට ගන්න ලේසි නෑ. හිටියට වැඩිය ලස්සනට මැරුණට පස්සේ ඉන්නවා කෙනෙක්. හිටියට වැඩිය ප්‍රාණවත් සහ සජීවීව මැරුණට පස්සේ ඉන්න පුළුවන් නම් එයින් ලොකු කම්පනයක් ඇති වෙන්නේ නැහැ. මියගිය අය බොහොම ප්‍රාණවත් සහ සජීවීව සහ ප්‍රබෝධයෙන් සහ උද්‍යෝගයෙන් මිනි පෙට්ටිය ඇතුලේ සිටින විට ජීවත් වෙන අය ඉන්නේ මැරුණු අය වගේ. උද්‍යෝගයක් නැති, ප්‍රබෝධයක් නැති, කනස්සල්ලෙන් පිරුණු ජීවත් වීම තමයි බොහෝ විට දකින්න ලැබෙන්නේ. මිය යන්නට කලින්ම මිය ගිය. මිය යන්නට පෙරතුවම මරණයේ අඳුරුස්සයා වැටුණු මොහොතේ ජීවත් වෙන්නට ධෛර්යයක් නැති, තවදුරටත් ජීවිතය යාත්‍රා කරන්නට ශක්තිය නැති, හිතියා ඇති කියා හිතන පිරිසක්. ඉතින් එබඳු පිරිසක් කවදාවත් මරණයකින් කම්පණයට පත් වෙන්නේ නැහැ. මලකයක් දැක්කා කියලා, මලමිනියක් දැක්කා කියා කම්පණයට පත් වෙන්නේ නැහැ. මොකද මැරෙන්න කලින්ම මැරිලා ඉවරයි. සිද්ධාර්ථ කුමාරයාට ඇති වුණු පරිකල්පනාව මෙනෙහි කිරීම කුමක්ද? මේනම් ජීවිතය ලෙඩවීම නම් ජීවිතය, මහලු වීම නම් ජීවිතය, මියෑම නම් ජීවිතය. ලෙඩ වෙමින් නම් මා මේ සිටින්නේ, මහලු වෙමින් නම් සිටින්නේ, සහ මිය යමින් නම් සිටින්නේ. මේනම් ජීවිතය කුමක්ද මෙහි අර්ථය? හැකිද මේ මාලිගාවට වලක්වන්න ලෙඩවීම, මහලු වීම සහ මියෑම? ඒ සඳහාද මා ඉපදුනේ? උනාත කල්පනා කර, ඒ සඳහාද මේ මිනිස් ලෝකයට පැමිණියේ? ලෙඩ වෙන්නද, මහලු වෙන්නද, මැරෙන්නද? බොහෝ දිනකට පිළිතුරු වූ ඔබ අප බොහෝ දෙනෙක් මේ ලෝකයට ඇවිත් මොනවට ආවත් ඒ ආකාරය අමතක කර ලෙඩ වෙමින් මහලු වෙමින් මේ යනවා. වෙන අර්ථයක් නැහැ, වෙන දැක්මක් නැහැ, වෙන ඉලක්කයක් නැහැ. නමුත් උන්වහන්සේට තිබුණා ඉලක්කයක්, උන්වහන්සේට තිබුණා දැක්මක්, උන්වහන්සේට තිබුණා පරමාර්ථයක්. ජීවිතයේ අර්ථය සෙවිය යුතුයි. උන්වහන්සේ වෙනුවෙන්ම නෙමෙයි, හැම දෙනාම වෙනුවෙන්. මොකද උන්වහන්සේ දැනන් හිටියා බොහෝ දෙනෙකුට ඒ ශක්තිය නැහැ, ධෛර්යය නැහැ. එදා වේල හොයාගෙන, එදා කුසගින්න නිවාගෙන, එදා ප්‍රශ්නේ විසඳගෙන නින්දට යන්න පුළුවන් නම් ඒ ඇති කියා හිතන කෝටි ප්‍රකෝටි ගණනක් මිනිසුන් අතර ඒ හැම දෙනා වෙනුවෙන්ම සැනසිල්ලේ පාර හොයන්නයි උන්වහන්සේ ආවේ. හතරෙන් දවසේ උන්වහන්සේ දැක්කා අමුතුම රුවක්, අපූර්ව රුවක්. මේ සමාජයේ ලෝකයේ තියෙන අරුත ගැටලු, ප්‍රශ්න, හැලහැප්පීම් ඒ සියල්ලෙන්ම ඈත් වෙලා ඒ සියල්ල ප්‍රශ්නයක් කර නොගෙන මහ පොළවේ ඇවිදින, නමුත් මහ පොළවට එකතු නොවුණු රුවක් ඇවිද්දේ මහ පොළවේ. නමුත් මේ මහ පොළවට බරක් නැතුව ඇවිදින රුවක් පළවෙනි වතාවට දැක්කා. මේ මහ පොළව උඩ පාවෙලා යන රුවක් වගේ. අපිට එහෙම ඇවිදින්න අමාරු වීමක් නිසාද අපේ ඔළුව උද මහා ප්‍රශ්න කන්දරාවක බර දරාගෙනයි අපි ඇවිදින්නේ. ඒතර ඒ ප්‍රශ්න අපිට බර, ඒ අපි ප්‍රශ්නයි දෙකම මහපොළොවට බර. ඒ තමයි ගිහි ජීවිතය කියන්නේ. ඒතර ඉබඳු ඇත්තන් තමයි සිද්ධාර්ථ කුමාරයා මාලිගාව ඇතුලේ දිගටම දැක්කේ. පළවෙනි වතාවට මහා පොළොවට බරක් නැතිව ඇවිදින කෙනෙක්. උන්වහන්සේට හිතුණ ඒ තමා මග, එතන තමා දොරටුව. උන්වහන්සේ ඒ අවබෝධයත් එක්ක වැඩි දවසක් මාලිගයේ හිටියේ නැහැ. උන්වහන්සේ මාලිගයෙන් නික්මලා ගියා. තමන්ගේ අම්මා තාත්තා හඬන විට, එපා කියලා අඬනකොට, ඒ කඳුළු බර මුහුණින් හඬන විට, නොකමැත්තෙන් හඬන මාපියන් දකිමින් සිද්ධාර්ථ කුමාරයා මාලිගයෙන් ගියා. එන ප්‍රසිද්ධිය තමයි උන්වහන්සේ අභිනිෂ්ක්‍රමණය කළේ. ප්‍රසිද්ධිය දෙමව්පියන්ට දන්වා, දෙමව්පියන්ගේ අකමැත්තෙන්, කැමැත්තෙන් නෙමෙයි අකමැත්තෙන්, නමුත් ප්‍රසිද්ධිය. එන්පසු උන්වහන්සේ හෙව්වා ක්‍රමයක්. උන්වහන්සේට ක්‍රමයක් තියෙන්න ඕනේ. මා විතරක් නෙවෙයි මේ ප්‍රශ්නෙන් පීඩා විඳින්නේ, තවත් අය පීඩා විඳිනවා, ප්‍රශ්නෙට උත්තර හොයනවා. සින්වහන්සේ යෝගී බවට පත් වෙලා, යෝගී කියන්නේ අමුතු පුද්ගලයෙක් නෙමෙයි, කිසිවක් අපේක්ෂා නොකරන, ලද දෙයින් යැපෙන තවත් කෙනෙක් මත ජීවිතේ රඳා පවත්න්නේ නැති ස්වාධීන චරිතයක් බවට පත් වුණා. හෙට දවස ගැන නෑ අදහසක්. හෙට දවසේ එයිද, වහීද, ඉන්න තැනක් තියෙයිද, කඳ ලැබෙයිද, ලෙඩ වෙයිද, බෙහෙත් තියෙයිද, නෑ ඒ කල්පනා නෑ. ඒක තමයි යෝගී ජීවිතය කියන්නේ. ඊළඟ වේල ගැනවත් අදහසක් නෑ. ඊළඟට බඩගිනි එයිද දවල්ට, රැට බඩගිනි එයිද, නෑ. එහෙම සිතමින් යෝගිවරයෙක් වෙන්න බෑ. ඒ හිතන්නේ භෝගී ජීවිත ගත කරනයි. භෝගී ජීවිත ගත කරන කෙනයි යෝගී ජීවිතය ගත කරන කෙනයි දෙන්නේ අහසට පොළොව වගේ. ඊනාසේ යෝගීවරයෙක් බවට පත් වුණා. එදා දඹදිව සිටි ඒ විශිෂ්ට යෝගී ආචාර්යවරු යටතේ බොහොම කීකරු ශිෂ්‍යෙක් විදිහට උන්වහන්සේ ඒ යෝග හැදෑරුවා. කොහොමද පාලනය කරන්නේ? කොහොමද ආශාව පාලනය කරන්නේ? නැසී ආශාවට ඉඩ දුන්නා අර මාලිගාව ඇතුලේ. හැම ආශාවකටම ඉඩ දෙන්න ඇති. ඒ හැම ආශාවකින්ම සතුටු වෙන්න ඇති. Tamanṭa bonṭa avashya de atata labena kota eve mohotema bonna බලන්න අවශ්‍ය දේ මොහොතෙම බලන්න ලැබෙන විට සතුට වෙන්න ඇති. නමුත් ඉවරයක් නැහැ. තවත් ආශාවක් කැවි කෑ ගහනවා. ඒ ආශාවට ඔව් කියන විට තවත් ආශාවක් කැවි තවත් දෙයක් ඉල්ලනවා. ඉවරයක් නැහැ. මේ ආශාවේ ස්වභාවය තමා ඉවරයක් නැති බව. හරියට ගින්න වගේ. දැක තිබෙනවාද කවදාවත් ගින්නක් තමන් විසින්ම නිවෙනවා ඇති කියලා? මන් දැන් ඇවිල්ුණා ඇති. දැන් හුඟක් ඇවිල්ුණා. බොහෝ දේවල් පුච්චලා දැම්ම නිසා දැන් ඇති කියා ගින්නක් තමන් විසින්ම නිවෙනවා නෑ. ගින්නකට නෑ ඇතිවීම. ඇති කියන වචනේ ගින්න හඳුනන්නේ. දර දාන්න, දාන දාන දර ඇවිල්ෙනවා. ඉන්දන දෙන්න, දෙන දෙන ඉන්දනයට අනුව ගින්න ඇවිදෙනවා. ගින්න කවදාවත් වෙහෙසටපත් වෙන්නේ නැහැ. යම් තාක් ඇවිලෙන්නට දේවල් තිබෙනවාද ඒ තාක් ඒ ගින්න ඇවිලෙයි. බුරපුරා. ඒ තමා තණ්හාවේ ස්වභාවය. ඇතිවීමක් නැහැ. නැවතීමක් නැහැ. වෙහෙසටපත් වීමක් නැහැ. තණ්හාව කවදාවත් වෙහෙසටපත් වුනේ නැහැ. වෙහෙසටපත් වුනේ අපි තණ්හාව නිසා. වෙහෙසටපත් වුනේ තණ්හාව නෙමේ, තණ්හාවේ දාසයන් වුණු අපි. ඉල්ලන ඉල්ලන දේ තණ්හාව, තණ්හාව ඉල්ලන ඉල්ලන දේ සපේන අපි වෙහෙසටපත් වෙන්නේ. තණ්හාව නෙමේ. තණ්හාව ස්වාමියා වූ කල්ලි අපිපත් වෙනවා දාසයන් බවට. තද ස්වාමියා නොවේ වෙහෙසටපත් වෙන්නේ දාසයන්. මක් නිසාද මේ ස්වාමියා ගේ ඉල්ලීම් වල කෙලවරක් නැහැ. එබඳු ස්වාමියෙක් ඔබ අප කිසි කෙනෙකුට මේ ජීවිතේ කවදාවත් මුණ ගැහිලා නැහැ. ගෙදරදිවත් වැඩපොලේදිවත් එබඳු ස්වාමිය, එබඳු බොස් කෙනෙක් අපි කාටවත් හම්බෙලා නැහැ. කෙලවරක් නැති නියෝග, කෙලවරක් නැති ඉල්ලීම්, කෙලවරක් නැති අන, ඉවරයක් නැහැ. එකවර අන දෙක තුනක්, ඉල්ලීම් කීපයක්, නියෝග ගාන ගණනාව. කොහොමද මේ හැම එකක්ම ඉටු කරන්නේ? අපිට ශක්තිය නැහැ, වෙලාව නැහැ, ධනෙ නැහැ, දැනුම නැහැ. දැනුම සීමිතයි අපේ, ධනෙ සීමිතයි, අපේ කාලය සීමිතයි, ශක්තිය සීමිතයි, නමුත් තණ්හාව සීමිතයි. එතකොට මේ ගැටුම, මේ තණ්හාවත් එක්ක තියෙන ගැටුම හැම මිනිස්සෙක්ම ඒ ගැටුමට මුහුණ දුන්නා. මුහුණ දෙනවා. එදත් මුහුණ දුන්නා, අදත් මුහුණ දෙනවා, අපිත් මුහුණ දෙනවා. ඒ තමයි එකම ගැටුම. වෙන ගැටුම් නැහැ අපිට. කවුරු එක්ක ගැටුණත්, මොන පුද්ගලයා එක්ක අපි ගැටුණත්, මොන කාලගුණයේ දේශගුණයේ සමග ගැටුණත් ඒ ගැටෙන්නේ අපේ තණ්හාවත් එක්කමයි. ඒ තමයි එකම ගැටුම. අපි ගැටෙන්නේ අපේම ආශාවත් එක්ක. අපිට ඕන දේ සහ ඇත්තටම වෙන දේ, අපිට ලැබෙන දේ සහ අපිට අපි ලබා ගත යුතු දේ, මේ දෙක අතර ගැටුම. අපිට ලැබෙන දේ එකක්, තණ්හාව අපිට ලබා ගන්න කියලා කියන දේ තව දෙයක්. තණ්හාවේ සරණ ගිය, තණ්හාව ආගම කරගත්, තණ්හාවේ භක්තිවන්තයන් තමයි හැම සත්වෙකම. අපි කීවට අපේ ආගමවලදී බුද්ධ ආගම, ක්‍රිස්තියානි ආගම, කතෝලික ආගම, හින්දු ආගම, ඉස්ලාම් ආගම කියලා කීවට ඒකක්වත් නෙමෙයි අපේ ඇත්තම ආගම තණ්හාව. තණ්හාවට තරම් අපි භක්තිවන්ත නැහැ වෙන කිසි දෙයකට. කවුරු කියන දේ ප්‍රතික්ෂේප කළත් තණ්හාව කියන දේ ප්‍රතික්ෂේප කරන්නේ. තණ්හාවට තරම් බය පක්ෂපාත නැහැ වෙන කිසි දෙයකට. ආගම් අදහනයි විතරක් නෙමෙයි, ආගම් අදහන් නැති තමන් හරි බුද්ධිමත්, තාර්කික, විද්‍යාත්මකව හිතනවා කියලා හිත තමන් ගැනම තක්ෂේරු කරන පිරිස් පවා තණ්හාවේ දාසයන්. ඒ අයගේ විද්‍යාව තණ්හාව. තණ්හාව විද්‍යාව කරගත්, තණ්හාව ආගම කරගත් දාසයන් පිරිසක් ඔබ අප හැම දෙනාම. බොහෝම මහන්සි වෙන්න ඕනේ ඒ තණ්හාව කියන දේවල් ලබා ගන්න, ඉටු කරගන්න, මිලේට ගන්න ලේසි නෑ. බොහොම මහන්සි වෙන්න ඕන. ඒ වෙන මහන්සියයි ඒ මහන්සියට ලැබෙන වැටුපයි අහසට පොළොව වගේ මදි. අපේ ආශාවන් ඉටු කරගන්න ඒ ලැබෙන මුදල මදි. ඇති කියලා කෙනෙක් නැහැ හිතන මදි. ඒ නිසා තවත් වැඩ කරන්න ඕනේ. අතර අනාගතයටත් ණයයි අපි. තණ්හාවේ හැම දාසයකම අනාගතයට ණයයි. අතීතේ විඳ සතුටට අපි අද ණය ගෙවනවා. තර වර්තමාන සතුටක් විඳින්න අපිට ඉඩක් නැහැ. අපි තාම අතීතේ ණය ගෙවලා ඉවර නැහැ තණ්හාවේ. වර්තමාන වශයෙන් සැප විඳින්න අවස්ථාවක් නොලබාම අතීත ණය ගෙවා ඉවර නැතිව මිය යන්නටයි බොහෝ දෙනෙකුට සිදු වෙන්නේ. මේ ජීවිතේ ඉවර වෙනවා දවසක සැප විඳලා නෙමෙයි ඉවර වෙන්නේ. සැප විඳින්න පටන් ගන්නවත් නැහැ. අතීතේ විඳ සැපට ණය ගෙවලා තමයි ජීවිතේ ඉවර වෙන්නේ. හැබැයි ණය ගෙවලා ඉවරත් නැහැ. ජීවිතේ ඉවර වුණාට ණය ඉවර නැහැ. ඉතින් එතනදි තණ්හාව තමයි අවිත් කියන්නේ එන්නේ අපි තව තැනක රස්සාවකට. තණ්හාව එක් කියනවා තවත් තැනකට. තණ්හාව තමයි වාහනේ. මේ ජීවිතයයි ඊළඟ ජීවිතයයි සම්බන්ධ කරන්නේ තණ්හාව. ඒතර තණ්හාව උපාදාන කරගෙන වෙන අල්ලගන්න එකක් නැහැ මැරෙනකොට අපිට. කිසි දෙයක් අල්ලගන්න නැහැ මැරෙනකොට. අල්ලගෙන හිටි සියල්ල අත්හරින්න වෙනවා. සියල්ලම අත්හරින්න වෙනවා. තමනුත් අත්හරින්න වෙනවා. ඒතර එල්ලෙන්න වැලක් නැතුව ඉන්නකොට ආයෙත් එල්ලෙන්නේ තණ්හාවේ. තණ්හාවේ තණ්හාව උපාදාන කරගෙන ඒ තණ්හාව කියන වැලේ එල්ලිලා අපි පැද්දිලා යනවා තවත් තැනකට. එතනත් ගිහිල්ලා ආපහු තණ්හාවට සේවය කරනවා. දිවා රාත්‍රී සතිය හැම දවසකම පොය දවසේ පව හැම දවසකම අපි තණ්හාවට සේවය කරනවා. නමුත් තණ්හාව කවදාවත් අපේ සේවයට සරිලන වැටුපක් කිව්වේ නැහැ. දැන් මෙහෙම අර්බුදයක සිටින සත්‍යය වෙනුවෙන් ලෝකයේ වෙනුවෙන් සිද්ධාර්ථ යෝගීතුමා බැලුවා කුමක්ද විසඳුම? මේ තණ්හාව පාලනය කළ යුතුයි. මේ තණ්හාවට ඉඩ දීලා හිටියා හොඳටම ඇති. ඉතින් ඒ ලැබුණු උපදෙස් මත උන්වහන්සේ තණ්හාව පාලනය කළා. තණ්හාව පේන්න තියෙන දෙයක් නෙමෙයිනේ. තණ්හාව පේන්න නැහැ. එනිසා පේන්න තියෙන අවශ්‍යතාව, පේන්න තියෙන බඩගින්න, කෑදරකම් පේන්න නැහැ. බඩගින්නයි පේන්න තියෙන්නේ. පිපාසය පේන්න තියෙනවා. වෙහෙස පේන්න තියෙනවා. උන්වහන්සේව පාලනය කළා. බඩගින්න පාලනය කරා, පිපාසය පාලනය කරා, ආහාර පාලනය කරා, විවේකයේ පාලනය කරා, මේ සියල්ල පාලනය කළා. ඒ සියල්ල පාලනය කරමින් උන්වහන්සේ හිතුවා මේවා පාලනය කරමින් තණ්හාව පුළුවන් පාලනය කරන්න. තණ්හාව Tamante යටත් කරගන්න පුළුවන්. තණ්හාවට යටත් වෙලා හිටිය ඇති දැන් තණ්හාව Tamange යටතට ගන්නවා. උන්වහන්සේපත් උනා දරදඩු පාලකෙක් බවට. දරදඩු පාලකෙක්, ඒබඳු පාලකෙක් මිනිස් ඉතිහාසයේ දාමේ දාතුර හිටියේ නැහැ. සිද්ධාර්ථ තාපසතුමා වගේ පාලකයන් සිටියා, දරදඩු පාලකයන් සිටියා. නමුත් සිද්ධාර්ථ තාපසතුමා වැනි දරදඩු පාලකෙක් හිටියේ නැහැ. මිනිස් ඉතිහාසයේ ඒබඳු දරදඩු පාලකෙක්, දැඩි පාලකෙක්. උන්වහන්සේ වෙන කාවත් පාලනය කරන්න ගියේ නැහැ. කූඹියෙක්වත් පාලනය කරන්න ගියේ නැහැ. තමන්ව පාලනය කරන්න ගියේ. තමන්ගේ අවශ්‍යතා, ආශාවන් එපමණ දැඩිව තමන්ව පාලනය කරගත්ත කෙනෙක් හිටියේ නැහැ. උන්වහන්සේ හෙව්වා බෙහෙත. මේ අසහනයට බෙහෙත කුමක්ද? මේ මුළු ලෝක සත්‍යයම විඳින, පීඩා විඳින, පෙළෙන අසහනයේ නැමැති රෝගයට බෙහෙත මොකද්ද? නාසිකල ගවේෂණයේයි, කල පරේෂණයේයි, උන්වහන්සේ හෙව්වේ ඔසුවක්. නිට්ටාවට මේ සාංසාරික රෝගය සුවපත් කරන ඔසුවක්. ලෙඩ වෙන, මහලු වෙන, සාම්‍යයන මේ සාංසාරික රෝගයට, මේ සියල්ල සාංසාරික රෝගයේ ලක්ෂණ. බේතක් ලෙඩ නොවන, මහලු නොවන, සාම්‍ය නොවන. උන්වහන්සේට විවිධ බෙහෙත් ලැබුණා. ඒ හැම බෙහෙතක් ගැනම උන්වහන්සේ පරීක්ෂණ කළා. විශේෂත්වය කුමක්ද? අදත් ලෙඩවලට පරීක්ෂා කරනවා. විවිධ බෙහෙත් හොයනවා, හොයන බෙහෙත් අරගෙන ඒ බෙහෙත් පරීක්ෂණයට ලක් කරනවා. බොහෝ විට ඒ අලුතෙන් හොයාගන්න බෙහෙත් හරිද වැරදිද කියා පරීක්ෂණයට ලක් කරන්නේ රෝගීන් අරගෙන, දුප්පත් රෝගීන් අරගෙන. දුප්පත් රටවල රෝගීන්ට තමයි මේ බෙහෙත් දෙන්නේ. ඒ බෙහෙත් නෙමෙයි, බෙහෙතක්ද නැද්ද කියලා හොයන පරීක්ෂණය. අපි දන්න දෙයක් තමයි හුඟක් පරීක්ෂණ පළවෙනි වතාවේ සාර්ථක වෙන්නේ නැහැ. අසාර්ථක වෙනවා. අතුරු ආබාධ වෙනවා. ඒවා නිරීක්ෂණය කරමින් නැවත ඒ බෙහෙත වෙනස් කරනවා. කවදාවත් කිසිම පරේෂකෙක්, වෛද්‍යවරයෙක්, විද්‍යාඥයෙක් තමන් හොයාගත්ත බෙහෙත මුලින්ම තමන් අරගෙන බැලුවේ නෑ. කිසිම වෛද්‍යවරයෙක් ඒ අනතුරට අත දෙන්නේ නෑ. තව කෙනෙකුට දීලා තමයි බැලුවේ. හොඳ වෙනවද නැද්ද? අඩු වෙනවද, වැඩි වෙනවද? වෙන ලෙඩ හැදෙනවද? බොහෝ විට වෙන ලෙඩ හැදෙනවා. පළවෙනි බෙහෙතම හරියන්නේ නෑ. ඉතින් ඒ බෙහෙත ආයෙ වෙනස් කරලා ආයෙත් දීලා බලන්න. එහෙම තමයි කාලාන්තරයක් ලෙඩුම්ව අරගෙන ලෙඩුම්ව පරීක්ෂණයට ලක් කරමින් තමයි ඔය අද හරිය කියලා තියෙන බේත් ඔක්කොම හොයාගෙන තියෙන්නේ. එක්ක මිනිස්සු, එක්ක සත්තු. ඉස්සර නම් සත්තු ගත්තේ, නමුත් දැන් මිනිස්සු ගන්න බෝවිට. නමුත් සිද්ධාර්ථ තාපසතුමා ඒ කිසිම බේතක් තව කෙනෙකුට දීලා බැලුවේ නෑ. උන්වහන්සේ තමයි ගත්තේ. ඒ අනතුරට උන්වහන්සේ මොහොන දුන්නා. ඒ අභියෝගයට මුහුණ දුන්න එකම පරේක්ෂකයා සිද්ධාර්ථ යෝගිතුමා විතරයි. ඉතින් බේත් ගන්නවා, ගන්න බේතින් ලෙඩේ වැඩි වෙනවා. අඩුුනේ නැහැ. උන්වහන්සේ අන්තිමට ගත්ත බේතක් ඒ බේතින් උන්වහන්සේ වැටුණා. ඒක හරියට මැරිලා වැටුණා වගේ. මැරිලා වැටුන්නේ නැහැ, නමුත් ඒ වගේ මාරාන්තික බේතක් අන්තිමට ගත්තේ. උන්වහන්සේ හුස්මත් පාලනය කරා. ඊට ඒක තමයි බෙහෙත. හුස්ම ගන්න තියෙන තණ්හාවත් උන්වහන්සේ බැලුව පුළුවන් ද පාලනය කරන්න. බලන්න කෙතරම් ශ්‍රේෂ්ඨ චරිතයක්ද. වෙන කිසි කෙනෙක් උන්වහන්සේ යොදාගත්තේ නැහැ, පාවිච්චි කරේ නැහැ මේ භයානක පරිශ්‍රණයට. හැබැයි පරිශ්‍රණය කළේ උන්වහන්සේ වෙනුවෙන් නෙමෙයි, අපි වෙනුවෙන්. හැබැයි අපිට ඒ බර දුන්නේ, අපිට ඒ පරිශ්‍රණය අතුරු විපාක විඳින්න දුන්නේ. ඒ හානියට අපිපත් වෙන්න උන්වහන්සේට දුන්නේ. උන්වහන්සේ තමයි ඒ හානිය වින්දේ, ඒ අතුරු විපාක වින්දේ. එතනදී උන්වහන්සේට වැටුණා මේ නම් බෙහෙත් වෙන්න බෑ. මරුණා වගේ වැටෙනවා නම්, තව පොඩ්ඩෙන් මැරෙනවා නම් ඒක බෙහෙතක් වෙන්න බෑ. නිසා උන්වහන්සේ ඒ බෙහෙත් වට්ටෝරු සියල්ල අතහැරියා. ඒ තණ්හාව පාලනය කරන බෙහෙත් වට්ටෝරු සියල්ල උන්වහන්සේ අතහැරියා. උන්වහන්සේ ඒ සියල්ල අතහරිනකොට උන්වහන්සේවත් අතහැරියා. ඒ හිටිය ඔවටන් කරන පිරිස්, ඒ උපස්ථායකයන් හිටියා. උපස්ථායකයෝ උන්වහන්සේ වත ඇරියා. අර එක ඇඟිල්ලක් ඔසෝපු ඒ කොණ්ඩඤ්ඤ දෛවඥයා පවා උන්වහන්සේ වත ඇරියා. ඒතර ඒ තමන්ගේ ශාස්ත්‍රය කියපු දේත් ප්‍රතික්ෂේප කළා. ඒ පමණටම මෝඩකමක මිත්‍යාවක හිටියේ දා මිනිසු. උන්වහන්සේ තනි වුණා. ගුරුවරයෙකුත් නැහැ. උපස්ථායකයෙකුත් නැහැ. කවුරුවත් නැහැ. උන්වහන්සේ තනි වුණා. නමුත් උන්වහන්සේගේ ආධ්‍යාත්මයේ වැටුන්නේ අසරණුනේ නැහැ. ඒ බෝධිචිත්තය යලි යලිත් කිව්වා ක්‍රමයක් ඇති නැති වෙන්න බෑ. යතුරක් ඇති මේ දොර අරගන්න. හොයාගන්න යතුර. එසේ විවෘත මනසකින් සිටින විටයි උන්වහන්සේට යතුර ලැබුණේ. සිහිය නැමැති යතුර ලැබුණේ. සතිය නැමැති යතුර ලැබුණේ. උන්වහන්සේ යතුරින් දොර ඇරියා. ගේට්ටු ඇරියා. මැදුම් පිළිවෙත මතුණා. ඒ මැදුම් පිළිවෙත එළියුණා. දැන් ඒ පාර ඇරුණා. උන්වහන්සේ පාර වැදියා. පාර වැඩම කරලා අවදිවූත්තමෙක් බවට පත් වුණා. අවදිවූත්තමෙක් බවට. ඉන් පස්සේ උන්වහන්සේ බුද්ධ කියන නම පාවිච්චි කළා. ඊට කලින් පාවිච්චි කළේ නැහැ. කවදාවත් උන්වහන්සේ ඊට කලින් බුද්ධ කියන ඒ නාමය පාවිච්චි කරලා තිබුණේ නැහැ. ඉන් පස්සේ ඉතින් ඒ නිසා මේ තනතුරක් නෙමෙයි, අභ්‍යන්තර පරිවර්තනයකට කියන නම. පෙළපත් නමක් නෙමෙයි, වාසගමක් නෙමෙයි, පුද්ගල නමක් නෙමෙයි, තනතුරක නමකුත් නෙමෙයි, අභ්‍යන්තර පරිවර්තනයකට කියන නමක් බුද්ධ කියන්නේ. කොපමණ සතුටක් උන්වහන්සේට දැනෙන්නට ඇත්ද? දවසකට කලින් මැරෙන්න හිටියා. මැරෙන්නම තිබුණා. ඊට කලින් දවසේ යන්නේ නමන් නැතුව අසරණව හිටියේ. පාරක් හොයාගන්න නැතුව හැමෝම දාලා ගියා. උන්වහන්සේ දන්නෙත් නෑ කුමක්ද කරන්න ඕනේ කියලා. පහවදා උදේ වෙනකොට උන්වහන්සේ අවදි වූ උත්තමෙක් බවට පත් වුණා. කොපමණ සතුටක් දැනෙන්නට ඇත. උන්වහන්සේ කොහොමද ඒ සතුට සැමරුවේ? බොහොම නිහඬව. කෑ ගැහුවේ නැහැ, නැටුවේ නැහැ, සින්දු කිව්වේ නැහැ. අනබෙර ගැහුවේ නැහැ, හැම දිනාටම එන්න කිව්වේ නැහැ. උන්වහන්සේ නිහඬව ඒ සතුට භුක්ති විඳා. ඒ සතුට තේරුම් ගත්තා. උඩ සිට යටට, යට සිට උඩට. අනුලෝම ප්‍රතිලෝම වශයෙන් කාලය යනවා. උන්වහන්සේට දැනුන්නේ නැහැ. කාලය යනවා, කාලය ගත වෙනවා දැනුණා. කාලේ නිදහස් වුණා. දැන් කාලේ ප්‍රශ්නයක් නෙමෙයි. ඉන් පස්සේ උන්වහන්සේ නැගිට්ටා. තමන් වාඩි වෙලා හිටිය තැනින් නැගිටලා අඩි කීපයක් ඉදිරියට වැඩම කර අංශක 180ක් ආපව හැරුණා. ආපව හැරලා ඇස්සල්ල බැලුවාම දැක්කේ තමන් වාඩි වෙලා හිටිය තැන සෙවන දුන්නු ගහ. කුමක්ද කළේ? උන්වහන්සේ ගහ දිහා බලාගෙන ඇස පිය නොහෙලා ගහ දිහා බලාගෙන හිටියා. කුමක් සඳහාද? මෙබඳු අවදිමත් භාවයකට පත් වෙන්නට තුන්යම් රැය සෙවන දුන්නු ගහට කෘතවේදීත්වය දක්වන්න. අසා තිබෙනවාද මිනිස් ඉතිහාසයේ කවදා හරි කවුරු හරි එබඳු කෘතවේදීත්වයක් දැක්වූ බව? තමන්ට යමක් ලැබුණහම ඒන් තමන් ප්‍රයෝජන ගන්න විඳින්න යනවා මිසක් ඒ වෙනුවෙන් අප උපකාර කළ ආයත කෘතවේදීත්වය දක්වන එක තමයි පළවෙනි කාර්යය. උන්වහන්සේ පටන් ගත්තේ එතනින්. ඒ ගහට, ඒ ඇසතුරුකට ඒ ගහ මහ දෙයක් කළේ නැහැ. උන්වහන්සේ කරගත්තේ. උන්වහන්සේ ඒ ගහ දිහා තමන්ට ඒ රාත්‍රිය සෙවණ දුන්නු ගහ දිහා එකම එක රැයක් සෙවණ දුන්නු ඒ ගහ දිහා උන්වහන්සේ ඇස පිය නොහෙලා බලාගෙන හිටියා. ඒ ඇස් දෙකෙන් කෘතවේදීත්වේ කිරණ උන්වහන්සේ ගහට පිරිනැමුවා. ඒ නිසායි අදත් අපි හිතන්නේ බෝගහ හරි බලවත් ශක්තිමත්. ඒ තමා බෝධි පූජාව. ඒ බෝධි පූජාව මුලින්ම කළේ බුදුරජාණන් වහන්සේ. බෝධි පූජාව හඳුන්වා දුන්නේ බුදුරජාණන් වහන්සේ. අපි අද කොපමණ ඒ බෝධි පූජාවෙන් ඈතද ඉන්නේ කියලා හිතන්න මේ හොඳම අවස්ථාව. ඉන් පස්සේ උන්වහන්සේ කල්පනා කරා දැන් මේ ඒ තමයි පළවෙනි ඉගැන්වීම. බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ඉගැන්වීම තමයි කෘතවේදීත්වය. පළවෙනි පාඩම. ඒ පාඩම නිහඬව කියා දුන්නේ ආදර්ශේ. බලන්න අපේ ශාස්ත්‍රඥ වහන්සේ කතරම් විශිෂ්ටද කියා, කතරම් ශ්‍රේෂ්ඨ ගුරුවරයෙක්ද කියා. මුල්ම පාඩම ලෝකයට ඉගැන්වුවේ නිහඬව වචන වලින් තොරව ආදර්ශේ. හැබැයි පාඩම එසේ මෙසේ පාඩමක් නෙමෙයි. ඒ කෘතවේදීත්වයේ පාඩම. කෙනෙක් කෘතවේදීත්වය පුහුණු කරනවා නම් ඒ තැනත්තා අන්න බුදුහාමුදුරුවෝ කියපු පාරේ යන කෙනෙක්. ලේසිපාසු ගුණයක් නෙමේ කෘතවේදීත්වේ. ලේසිපාසු ගුණයක් නෙමේ. ඉන් දෙවෙනි පාඩමත් කෘතවේදීත්වෙම තමා. උන්වහන්සේ බැලුවා මට වැරදි පාර හරි කියලා දීපු අය හිටියන්නේ, ඒ අයට දැන් හරි පාර කියලා දෙන්න ඕනි. උන්වහන්සේ බැලුවා ඒ ගුරුවරු කොහෙද ඉන්නේ දැන්? ඒක ගුරුවරයෙක්වත් නැහැ. ඒ හැමදෙනාම ඒ තමන්ගේ යෝගී තලවලට ගිහිල්ලා සංසාරේ කොටසක් බවට පත් වෙලා තවදුරටත් සද්ධර්මය අහන්න බැරි තරම් හිර වෙලා. ඉන් පස්සේ අර තමන්ව දාලා ගිය පස්වග තවුසන් ඒ උපස්ථායකින් පස් දෙනා හොයාගෙන ගියා. නිග්‍රහ කරලා ගියේ ඒ පස් දෙනා නිග්‍රහ කරලා ගියේ බෝධිසත්වයන් වහන්සේට. ආයි කන්න බොන්න පටන් ගත්තා, ආයි කෑදර වෙන්න පටන් ගත්තා, ආයි තණ්හාවට යට වුණා. නැවතත් කාමසුකල්ලිකා නියෝගයට යන්න යන්නේ. නිග්‍රහ කරලා ගියේ ආයි නම් බුදු වෙන්න බෑ කියලා. ඒ තමන්ට නිග්‍රහ කළා කර තමන්ව තනි කරලා මේ කැලේ ඒ ගිය පිරිස හොයාගෙන උන්වහන්සේ වැඩියා. කොයි ශාස්ත්‍රූරයද එහෙම කරලා තියෙන්නේ? කොයි ගුරුවරයද? පණිඩියක් කියවෙන්නේ එන්නේ කියලා. ඔබලා කියවනේ මට බෑ කියලා, ඔන්න මන් දිනුවා දැන් ඇවිල්ලා බලන්න කියලා. නෑ. බොහොම නිහතමානීව, බොහොම නිහතමානීව. වාහනයක් එවන්නේ කියලා පණිඩියක් කියවෙන්නේ. බොහොම නිහතමානී උන්වහන්සේ පයින් වැඩම කළා. බොහොම දුර. බොහොම දුර ඒක අල්ලපු ගමේ නෙමෙයි. ගයාවේ සිට ඉසිපතනේ පරණැස දක්වා. කිලෝමීටර් 100 ගන්න. පස්සක තවස පිළිගත්තේ නැහැ. අන්න පෙරදිලා පහ වෙනවා. බලන්න දැන් ලස්සන අර දුෂ්කරක්‍රියා කරන කාලේ වගේ නෙමෙයි. හරි ලස්සනයි දැන්. ඒ කාලා බීලා ලස්සන වෙලා ඉන්නේ. එනුම් පද කීවා. මුතුන් වහන්සේ වඩිනකොට ආගන්තුක සත්කාර කළා. බනහන්ඩ ලෑස්ති නැහැ. ගුරුවරයෙක් විදියට පිළිගත්තේ නැහැ. ඒ උන්වහන්සේට 17 දිවුරන්ට වුණා. උන්වහන්සේ පළවෙනි සහ අවසාන වතාවට තමයි දිවුරුවේ. ඒ ධම්මචක්ක පවත්තන සූත්‍ර දේශනාවේ දිවිරීම බොහොම පැහැදිලිව තියෙනවා. උන්වහන්සේ දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කළා. මේ චතුරාර්ය සත්‍යය දැනගත හැකි හැම ආකාරයෙන්ම දැනගන්නේ නැතිව මා කවදාවත් බුදු වුණා කියලා නැහැ. මීට කලින් කවදාවත් මම බුද්ධත්වයට පත් වුණා කියලා ඒ බොරුවට ඒ ප්‍රතිඥාව දීලා නැහැ. මම දැන් කියන්නේ මේ චතුරාර්ය සත්‍යයේ දත යුතු හැම ආකාරයකින්ම දැනගෙනයි. ආය අමුතුවෙන් මට දැනගන්න දෙයක් නැහැ. ඒ නිසා මා කියන දේ අහන්න. මා දැන් අවදි වූ කෙනෙක්. නැවත තණ්හාවට බෑ හීන පෙන්වන්න මට. මේ ක්‍රමයට ඒ පස්සග තවසන්ව කීකරු කරගත්තා. ඒ අය හැම දෙනාම සිද්ධාර්ථ කුමාරයාට වැඩිය වයසින් වැඩි අය හිටියේ. බුදුරජාණන් වහන්සේටත් වැඩිය වයසින් වැඩි. ලේසි වුණේ නැහැ ඒ ඇත්තන් ශිෂ්‍යයන් බවට පත් කරගන්න. ඇහුම්කන් දෙන පිරිසක් බවට පත් කරගන්න. උන්වහන්සේගේ දිවුරු ප්‍රකාශයේ බලයට එයත් ඇහුම්කන් දෙන්න පටන් ගත්තා. එතනත් උන්වහන්සේ පෙන්වුවේ කෘතවේදීත්වය. තමන්ට දුෂ්කර ක්‍රියා කරන කාලෙ උවටැන් කළ. උන්වහන්සේ කල්පනා කරේ නෑ මාව දාලා ගියානි කියලා. ඒ ගැන වචනයක්වත් උන්වහන්සේ කිව්වේ නෑ. උන්වහන්සේ බැලුවේ මට උදව් කරානි. උදව් කළ පිරිසට මේ උදව්ව කරන්න. කල්‍යාණ මිත්‍රවරුනි, එතනින් පටන් ගත්ත සේවය, ඒ බුද්ධ කාර්ය උන්වහන්සේ අවුරුදු 45ක් ඉටු කළා. උන්වහන්සේ විවේක ගත්තේ බොහොම පොඩි වෙලාවයි. සමහරට දවසකට පැය දෙකක් විතර. කවුද දවසකට පැය දෙකක් පමණක් විවේක අරගෙන ඉතිරි පැය 24ම ලෝකේට සේවය කළ කෙනා? කිසිවක් බලාපොරොත්තු නොවි, කිසිවක් ප්‍රශංසාවක්වත්, ස්තුතියක්වත්, තනතුරක්වත්, නිල නිවාසයක්වත්, නිල රටයක්වත්, වැටුපක්වත්, උසස් වීමක්වත්, මේ කිසිවක්ම බලාපොරොත්තු නොවි, ඒ කිසිවක්ම ලබා නොගෙන දවසකට පැය දෙකක් පමණක් විවේක ගනිමින් ඉතුරු පැය 24ම ලෝකේට, මේ ලෝකේට විතරක් නෙමෙයි තුන් ලෝකේටම සේවය කිරීම සඳහා තමන්ගේ ජීවිතය කැප කළ, පරිත්‍යාග කළ තවත් කෙනෙක්. කල්‍යාණ මිත්‍රවරුනි, අපි අද සමරන්නේ එබඳු අතිවිශිෂ්ට, අතිශ්‍රේෂ්ඨ යුගයකට දෙදෙනෙක් පහළ නොවන එකම එක්කෙනෙක්, එකම එක්කෙනයි. අන්න එබඳු අසම සම ශාස්ත්‍රෝවරයෙකුගේ උපත, බුද්ධත්වය සහ පිරිනිවීම. අප මේ හැම දෙයකටම ණයයි. බුදුරජාන් වහන්සේට අපි ණයයි. උන්වහන්සේ ගණන් හිලව හදලා පෙන්වුවේ නැති වුණාට අපි හැදුවොත් ඒ ගණන් හිලව අපිට තේරෙනවා අපි කොපමණ ණයද කියා බුදුරජාණන් වහන්සේට. මේ බේත කොපමණ වටිනවද? ඔය හැම බේතකටම මිලක් තියෙනවා. පැනඩෝල් පෙත්තට සමහම් පැකට් එකට පවා මිලක් තියෙනවා. එතනින් පටන්ගෙන ඉන් එහා ওই දරුණු උග්‍ර ඒ හැම අසනීපයකටම තියෙන බෙහෙත්වලට ලොකු මිලක් තියෙනවා. ලක්ෂ කෝටි ගානක මිලක් තියෙනවා ඒ ප්‍රතිකාරවලට. ඒ එක ලෙඩකට හැදෙන හැදෙන එක ලෙඩකට දෙන බේත් වලට ලක්ෂ කෝටි ගානක මිලක් තියෙනවා. හැබැයි කිසිම බේතකට සහතිකයක් දෙන්න බෑ තව ලෙඩක් හැදෙන්නේ නැති වෙයි කියලා. මේ ලෙඩේ සනීප වුණාට වෙන ලෙඩක් ආයේ හැදෙන්නේ නැති වෙයි කියලා එහෙම බේතක් නෑ. හැදෙන හැදෙන ලෙඩේට වෙන වෙනම සල්ලි දීලා බෙහෙත් ගන්න. හැබැයි කිසිම බෙහෙතක් තාම හොයාගෙන නෑ වයසට යන එකට. වයසට යෑම නැමැති රෝගයට බෙහෙත් නෑ. මරණය නැමැති රෝගයට බෙහෙත් නෑ. තව බෙහෙත් නැති රෝග හුඟක් තියෙනවා. හොයාගෙන නැති බෙහෙත් හොයාගන්නත් බැරි. බලාපොරොත්තු කඩ වෙන විට දැනෙන වේදනාව නැමැති රෝගයට බෙහෙත් මොන ෆාමසියේද තියෙන විකුණන්නේ? මොන ඔසුසලේද තියෙන්නේ? කෙනෙක් දොස් කියන විට හිත රිදෙනවා. ඒ හිත රිදෙන ලෙඩේට බෙහෙත් කොහෙද තියෙන්නේ? මේකකටවත් බෙහෙත් නැහැ. මේ කිසිම දෙයකට බෙහෙත් නැහැ. ඔය තියෙන බෙහෙතුත් හරි ගණන්. එතකොට මේ තාම බෙහෙත් හොයාගෙන නැති මේ හැම රෝගයකටම තමා බුදුහාමුදුරුවෝ බෙහෙත් හොයාගත්තේ. එතකොට ඒ බෙහෙත කොපමණ වටිනවා වෙන්න ඕනේද? මහලු වීමෙන් බේරෙන්න පුළුවන් බෙහෙත, මරණයෙන් බේරෙන්න පුළුවන් බෙහෙත. එහෙම බෙහෙතක් කවුරුරි හොයාගත්තා කියලා හිතන්නේ. ඒ බෙහෙතේ මිල කොපමණ වෙයිද? දැන් නිකන් ඔය කොණ්ඩේ සුදු වෙන එක වළක්ව ගන්න ගන්න බෙහෙත් කොච්චර වටිනවද? කොච්චර ගාණක් ගෙවලද ගන්නෙ? එක දවසක් මැරෙන එක කල් දා ගන්න පුළුවන් නම් ඒ කොපමණ ඒට මිලක් වෙනවද? ඒ ගාස්තු කොපමණ වෙනවද? ඒ එක මරණයක් එක දවසකින් කල් දා ගන්න පුළුවන් නම් ඒ එහි ගාස්තු සියලුම මරණ, සියලුම මරණ වලින්, සියලුම සිත්ඇවුල් වලින්, සියලුම කම්පන වලින්, සියලුම ශෝක කිරීම් වලින් සුව වෙන්න පුළුවන් නම් ඒ බෙහෙත කොපමණ වටිනවද? හැබැයි ඒ බෙහෙත උන්වහන්සේ අපෙන් සතයක්වත් ඉල්ලුවේ නැහැ. දුන්නට ගත්තෙත් නැහැ. අපි ණයයි. අපි හැමදෙනාම ණයයි. ඒ ණය අපි ගෙවිය යුතුයි. ඒ ණය ගෙවීමට තමා බුද්ධ පූජාව කියන්නේ. එයයි පූජාව. ඒතර බුද්ධ පූජාව කළ හැකි ක්‍රම ගණනාවක් තිබෙනවා. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටිනවා නම් අපිට පුළුවන් උන්වහන්සේට පූජා පවත්වන්න. උන්වහන්සේට දානීය පිරිනමන්න පුළුවන්, ගිලම්පස පිරිනමන්න පුළුවන්, සැතපෙන්නට ආසන හදන්න පුළුවන්, වාඩි වෙන්නට ආසන හදන්න පුළුවන්, අවුවෙන් වැස්සෙන් බේරිලා ඉන්න හෙවණක් හදලා දෙන්න පුළුවන්. ඒ තමා ඍජුවම කළ හැකි බුද්ධ පූජාව. ඊළඟට ඒ වෙනුවෙන් අපිට උන්වහන්සේ ජීවමානව වැඩ සිටිනවා කියලා හිතාගෙන බුද්ධ පූජාව කරන්න පුළුවන්. ඒ සියල්ලම අපිට පිළිවන් බුද්ධ ප්‍රතිමා වහන්සේ නමකට කරන්න. ඒ තමයි දෙවෙනි බුද්ධ පූජාව. දැන් පළවෙනි බුද්ධ පූජාව අපිට කරන්න බෑ දැන්. සමහරට අපි එදා කරන්න ඇති, අද කරන්න බෑ. මක් නිසාද? ජීවමාන බුදුරජාන් වහන්සේ අද නැති නිසා. දෙවෙනි බුද්ධ පූජාව කළ හැකි. ඊට තුන්වෙනි බුද්ධ පූජාව තමයි දෙමව්පියන්ට සැලකීම. අප අහලා තියෙන විදිහට ගෙදර බුදුන්, ඊට ගෙදර බුදුන්ට සැලකීම, වතාවත් කිරීම, උවටැන් කිරීම, ගරු කිරීම, සතුටු කිරීම, ඒ බුද්ධ පූජාව. හතරවෙනි බුද්ධ පූජාව තමයි ගිලානෝපස්ථානය. කෙනෙක් ගිලනෙකුට, රෝගියෙකුට උපස්ථාන කරනවද එය බුදුරජාණන් වහන්සේට කරන උපස්ථානයක් වගේ කියලා බුදුරජාණන් වහන්සේ ආදර්ශයෙන් පෙන්වුවා. උන්වහන්සේම කියලා හිටියේ නැහැ. ඒ ලෙඩ වුණු භික්ෂුන් වහන්සේ නමකට උන්වහන්සේ උපස්ථාන කරා. නිකන් පැනඩෝල් එකක් දුන්නේ නැහැ. ඒ සම්පූර්ණයෙන් නෑවුවා, සිවුරු හේදුවා, බෙහෙත් දුන්නා. ඒත් කිසියම් කෙනෙක් ලෙඩෙකුට උපස්ථාන කරනවා දේ බුද්ධ පූජාවක්. ඒ හතරවෙනි බුද්ධ පූජාව. මේ ණය ගෙවන්න තියෙන ක්‍රම. මේ ණය සදහටම ගෙවලා ඉවර කරගන්න පුළුවන් ක්‍රමේ තමා ප්‍රතිපත්ති පූජාව. ඒ බෙහෙත සම්පූර්ණයෙන්ම ගැනීම. ඒ තමා බෙහෙතට දෙන්න තියෙන මිල. බෙහෙත ගැනීමයි. සුවපත් වීමයි, නිරෝගී වීමයි. එයයි බුදුරජාණන් වහන්සේගේ අපේක්ෂාව උනේ. බෙහෙත ගන්න. මේ බෙහෙත හැමදාම ලැබෙන බෙහෙතක් නෙවෙයි. සුලභ බෙහෙතකුත් නෙමෙයි. බෙහෙත තිබුණට ඒ බෙහෙත ගන්න හිතෙන්නේ නැහැ. ඒ සිතිවිල්ල ලේසියෙන් පහළ වෙන්නේ නැහැ. ලේසියෙන් භාවනා කරන්න හිතෙන්නේ නැහැ. විවේකයේ ලේසියෙන් ලැබෙන්නේ නැහැ. ඒට පොළඹවන දිරිමත් කරන කල්යාණ මිත්‍රයන් හැමදාම ඉන්නේ නැහැ. මේ බේත ගන්න තරමට අපි ශක්තිමත් වෙන්නේ හෙකුත් නැහැ. එන්න එන්න මේ ඇස් දෙක වඩ වඩාත් හොඳට පේනවා නෙමෙයි, නොපෙනී යනවා. කන් දෙක නොඇසී යනවා එන්න එන්න. මෙහෙම වාඩි වෙලා ඉන්න දැනුත් අමාරුයි, ඉදිරියට තවත් අමාරු වෙනවා. ඒ සියල්ලටම වඩා මේ කියන දෙයක් අහලා හරියට තේරුම් ගන්න පුළුවන් සිහි කල්පනාව එන්න එන්න අඩු වෙනවා. සිහි කල්පනාව වැඩි වෙන්නේ, අඩු වෙනවා. මේ සියල්ල මිය යමින් පවතින්නේ. අපේ කන් දෙක මිය යමින් සිටින්නේ, මහලු වෙමින් සහ මිය යමින්. ඇස් දෙක මහලු වෙමින් සහ මිය යමින්. මුළු ශරීරයේම ඉහළ සිට පහළට, කොන්ද, පා දෙක, අත් දෙක, මේ සියල්ල මහලු වෙමින් සහ මිය යමින්. සිහි කල්පනාවත් ඇතුළුව සිහි කල්පනාවත් මහලු වෙනවා කියනවා. මේ සියල්ල මහලු වෙලා මිය ගිය දවසක ආයේ මේ බෙහෙත ගන්න අපිට බෑ. බෙහෙත තිබුණත් අපිට ගන්න බෑ. මොනතරම් අවාසනාවක්ද. මෙබඳු වාසනාවන්ත දවසක වාසනාවන්ත පිරිසක් විදිහට කල්යාණ මිත්‍රවරුනි ඇති කරගමු හදවතින්ම අපේ ශාස්ත්‍රූන් වහන්සේ පිළිබඳ සැබෑම සැබෑ ගෞරවය. නිකම් ප්‍රතිමා වහන්සේ නමක් දකිනකොට දෙක එකතු කරලා සාදු කියන, ඔළුව නමන, දන ගහන ඒ බාහිර ගෞරවේ නෙමෙයි, හදවතින් මැති කරගන්න. උන්වහන්සේ තරම් කැප වුණු තවත් කෙනෙක් නැහැ. ආගමක් හදන්න නෙමෙයි, පන්සලක් හදන්න නෙමෙයි, නිකායක් හදන්න නෙමෙයි. සාංසාරික රෝගයෙන් ඔත්පල වුණු හැම දෙනාම සුවපත් කරන්න. එතන ආගම් බැලුවේ නෑ, ජාති බැලුවේ නෑ. උන්වහන්සේගේ ආගම උනේ නිරෝගිකම. ඒ බෙහෙතින් බින්දුවක් හරි ගන්න පිරිසක් බවට පත් වෙන්න. එයයි මේ ලැබුණු මිනිසත් භවයේ අග්‍රඵලය. උපන්න කෙනා විදියටම ජීවත් වෙලා ඊටත් වැඩිය පිරිහිලා මිය යන කෝටි ප්‍රකෝටි ගණනක් අතර උපන්න කෙනාට වැඩිය නිරෝගී කෙනෙක් විදියට ජීවත් වෙලා නොහඬන කෙනෙකුසේ සමුගන්න පුළුවන් නම් කෙතරම් වටිනවද, කෙතරම් ලස්සනද. ඒ සඳහායි භාවනාව. බෙහෙත තිත්ත වෙන්න පුළුවන්, බෙහෙත අමාරු වෙන්න පුළුවන්. හිතෙන්න පුළුවන් භාවනා කරනවට වැඩිය, වාඩි වෙලා මෙහෙම ඉන්නවට වැඩිය ගෙදර හිටියනම් මේ දුක නෑ. බෙහෙත දුෂ්කරයි, බෙහෙත අමාරුයි, එය ඇත්ත. හැබැයි මේ බෙහෙත නැතිව ජීවත් වීම මීට වැඩිය දුකක්. හිත හදා නොගෙන ජීවත් වෙනවා කියන්නේ මහම මහ දුකක්. ඒ දුක අපි වින්දා ජීවිතේ දා මෙදා තුර. අපේම හිත හදා නොගැනීම නිසා අපි වින්ද දුක් කන්දරාව. එකතු කරොත් එය මේ මහ කන්දට වැඩිය ලොකුයි. අදත් විඳින දුක, හෙට විඳින්ට වෙන දුක. කල්‍යාණ මිත්‍රවරුනි, නිරපරාදි දුක් විඳින්න, නිරපරාදි දුක් විඳින්න නාස්ති කරන කාලයෙන් බිඳක් දුක නැති කරගන්න යොදවන්න. ලෙඩෙක්සේ කෙඳිරිගාමින් ආබාධිතව විලාපතියමින් නාස්ති කරන කාලයෙන් තත්පරයක් බෙහෙත් ගන්න යොදවන්න. බෞද්ධයෙක් කියන්නේ ලස්සන වචනයකට විතරක් සීමා වුණු දෙයක් නෙමෙයි, ආධ්‍යාත්මිකව සුවපත් වෙන කෙනෙක්, නිරෝගී වෙන කෙනෙක්. තමනුත් නිරෝගී වෙමින් අනුන්ටත් නිරෝගී වෙන්න උදව් කරන කෙනෙක්. අපිට තේරීම් දෙකක් තිබෙනවා. තමනුත් ලෙඩ වෙමින් අනුන්ටත් ලෙඩ බෝ කරනවද? තමනුත් නිරෝගී වෙමින් අනුනුත් සුවපත් කරනවද? එපමණයි, තේරීම් දෙකයි තිබෙන්නේ. කුමක්ද තෝරගන්න පාර? තමනුත් කෝප වෙමින් අනුනුත් කෝප ගස්සනවද? තමනුත් බිය වෙමින් අනුනුත් බියටපත් කරනවද? තමනුත් තැවෙමින් අනුනුත් තවනවද? ඒ පාරේද අපි යන්න ඕනේ? ඒ දෙ එකම පාර නෑ, මෙන්න තවත් පාරක්. බුදුහාමුදුරුවෝ විවෘත කළා අලුත් පාරක්. තමනුත් නිරෝගී වෙමින් අනුන්ටත් නිරෝගී වෙන්න උදව් කරන පාර. ඒ පාරේ යන කෙනෙකුටයි බෞද්ධයෙක් කියන්නේ. කල්යාණ මිත්‍රවරුනි, මේ වෙසක් දවසේ අපි අදිෂ්ඨානයක් ඇති කරගමු. ඒ බුදුරජාණන් වහන්සේ, අපේ ශාස්ත්‍රෝන් වහන්සේ මීට අවුරුදු 2600කට කලින් විවෘත කළ ඒ පාරේ යන, ඒ පාරේ පියවරින් පියවරට යන බෞද්ධයෙක් බවට පත් වෙමු කියන ඒ අදිෂ්ඨානය හදවතින්ම ඇති කරගෙන අපි මේ උදේවරුවේ වැඩසටහන අවසන් කරමු. දැන් දහවල් දාණය, ඒ දාණයට එකතු වෙන්න කෘතවේදීව විවේකය ගත කරන්න, මේ ඇසූ කාරණා මෙනෙහි කරමින් තේරුම් ගනිමින් සහ හදවතට අවශෝෂණය කරගනිමින්. හොඳයි, හැම දිනාටම තෙරුවන් සරණයි.